තවත් මේ ප්‍රශ්නයක් තියෙනවා මේක විස්තර කියවන්න බැහැ හුඟක් තියෙනවා මෙම ස්ථාන දෙවිදිලා මේ බණහල යන පවුලේ පින්වත් පිරිසක් ඊයට කරදරයක් වෙලා තියෙනවා තමන්ගේ පියාගෙන් මොකද නොඑක ආකාරයෙන් ගෙදරයිට මවුට බයිනවා පිරිසට කරදර කරනවා ඔය ආදී වශයෙන් ප්‍රශ්න ඉතින් යුතුයකම් ඉටු කිරීම ආදී වශයෙන් කොහොමද කරන්නේ මොකද කරන්නේ කියන එකත් ප්‍රශ්නයක් ඉතින් ඒ ආයට පියාටත් යම් විදිහකින් මේ යහපත් අයට බයිනකොට යම් කිසි දුසක් එනවා නේද කියලා අහනවා ඒවා හැමෝ තමයි ඒ වගේ දේවල් අපිට එකපාර කරන්න දෙයක් නැහැ මොකද හේතුව අපි අද මේ පෞලිය අය වශයෙන් එක්රොක් වෙලා හිටියට මේ සියල්ලෝම අනන්ත සංසාරයේ පටන් අම්මා වෙච්ච කියලා අම්මාම වෙලා තාත්තා වෙච්ච කියලා තාත්තාම වෙලා දුව වෙච්ච කියලා දුවම වෙලා පුතා වෙච්ච කියලා පුතාම වෙලා මෙහෙම එන ගමනක් නෙමෙයි ආසන්න ආසන්න ගනුදෙනුවක් තියෙනවා ඒ ගනුදෙනුව පරිදි තමයි ඔය පිරිස් විපාක ගෙවන්න එකතු වෙන්නේ ඒක විවිධාකාරයි දුව වෙන්න හේතුව පුතා වෙන්න හේතුව මව් වෙන්න පිය වෙන්න හේතුව ආදී වශයෙන් බලනකොට හේතු විවිධාකාරයි සමහර වෙලාවට ණය ගන්න දෙනවා ණය දීලා යන්නත් වෙනවා සමහර අය ඇවිදලා ණය වෙනවා ණයට දෙනවා ඒවා අනාගතේටත් ඒ විදිහටම ණය වෙච්චායි ණය ගෙවන්න දෙනවා ඔය ඔක්කොම ගෙවන්න හරි ණය වෙන්න හරි එකට සම්බන්ධතාවයක් තියෙන්න ඕන. ඒ සම්බන්ධතාවය නැත්නම් එහෙම ඒක කරන්න බෑ. අසල් වැසියේ බාහිර කෙනෙක් වුණොත් එහෙම. අපි ණයට යමක් කරගන්නවා කියමු කෙනෙක්ගේ. ඕක දෙන්න අපි කැමති නැතුව අපේ ආත්මාර්ථ නැහන ආත්මලාභය බලාගෙන දෙන්න නැතුව මග අරිනවා. කරදරයක් වුණත් යමුණ වුණත් මගහැරලා නිකන් ඉන්නවා දෙන්නේ නැහැ මොකද සම්බන්ධතාවය ඈතයි නෑදෑය හිතවත් නොවන තරමට නෑදෑකම ලං වෙලා දුව වෙච්ච පුතා වෙච්ච මව වෙච්ච පියා වෙච්ච සැන්ට එනකොට ඒක හරි බලවත් නෑදෑ හිතවත්කම් ඉන්නෙත් එහෙමයි හිතවත්කමේ අන්තිම බලවත් තැනක් එනවා ස්වාමි පුරුෂයා වුණාම භාර්යාව වුණාම එයයි හිතවත් නෑදෑය නෙමෙයි නෑදෑය වෙන්නේ හිතවත් වෙන්නේ ලේවුරුම නෑදෑය වෙනවා දුව පුතා ආදී භාර්යාව ස්වාමි පුරුෂයාට භාර්යා භාර්යාට ස්වාමි පුරුෂයාව අති හිතවත් නෑදෑ හිතවත්කම් බැඳුනහම අයින් කරන්න බැරි තරක් එනවා අර සසරේදී කාගෙන් හරි ණයට අරන් ගමේ මිනිස්සුයෙකුට ණය වෙලා මගහැරලා නිකන් ඉන්නෝ හැබැයි ධර්මතාවයේ ක්‍රියාත්මක කියලා හිටනම් මේ ණය ගෙවන්න ක්‍රමයක් හැදෙනවා. ණය ගෙවිය යුතු සාධාරණ එකක් නම් අර ණයකාරයාත් මැරිලා සසරේ එනකොට අර ණය වෙච්ච එක්කෙනාට ගෙවන්න එක්ක හිතවතෙක් වෙලා හිතවතියක් වෙලා උපදිනවා සම්බන්ධ වෙනවා. එසේ එහෙනම් ණය දැකම දුවෙක් පුතෙක් හරි වෙනවා. මෙහෙම සම්බන්ධ වුණාට පස්සේ ඉතින් පොලියත් එක්කලා හම්බෙලා ගෙවන්න වෙනවා. දැන් දුව වුණා පුතා වුණා මොකද කරන්නේ ණය ගෙවන්න තියෙන කෙනා ගන්න ක්‍රමවේදයක් හිතුණා ඉතින් අම්මට තාත්තට දුව වෙලා පුතා වෙලා හරි උපදිනවා ඊට පස්සේ මොකද වෙන්නේ අර ගමේ මිනිහෙක් එහෙම ණය වුණා ණය වෙලා තිබිලා හරි කමන්නේ ණය ඉල්ලන්න ආවොත් බැන්නොත් එහෙම අපිට හරදර කරනවා කියලා ගිහිලා පොලිසිය ඇන්ට්‍රියක් දානවා නළු දාලා හිරේ දාන්නත් බලනවා එහෙමත් බැයින යනවා කොහේ හරි ගිහිලා මේ යම් දේවාලයකට කෝවිලකට මොනවාල් හරි ගිහිලා පලි ගහන තැනට ගිහිල්ලා ඕක හැදි ගෑවිලා බලයන් කියලා පලි ගහලා තේනවා හැබැයි ඉතින් මේ පුද්ගලයා අර විරුද්ධකාරය තමන්ගේ දුව නම් හරි පුතා නම් හරි මොකද කරන්නේ ඒ ක්‍රමයට ආවට පස්සේ නම් හම්බ වෙන්නේ නැහැ ලේසියෙන් ණය නොගෙව බෑ බැනුණු තහලා ගුටිත් කාලා ගත්ත ණය පොලියත් එක ආපහු දීලත් නිකන් ඉන්න මොකද කරන්නේ පොඩි එකානි බල පිස්සානි මොනවා කරන්නද අපි දෙන්නේ නැතුව කවුරු දෙන්නද අනුකම්පාව කියලා එහෙකුත් හැදිලා ණයගේ උන. ඒ ණයාරන් ඉවර වෙනකන් උගෙන් කරදරේ ඉවරෙන්නේ නැහැ. මොනවා හරි කිව්වොත් බයිනවා හොද කුණු හරප කියලා හරි. ඒක ක්‍රමයක්. එහෙම නැත්නම් අම්මා වෙලා තාත්තලා ඉන්න කෙනෙකුට ණය ගෙවන්න එනවා දරුවෙක් වෙලා. ආවට පස්සේ එතන ඉපදුනාට පස්සේ ඒ දරුවා ඇහැට පේන ගානේ මොකද කරන්නේ? අර අම්මට හරි තාත්තට හරි හිතෙන්නේ කොහොම හරි ඔක පෙළලා තරලා හිංගි කරලා හරි කමන්නේ නැහැ උගෙන් සූරයන් කාලා ඒකගෙන් යැපෙන්න කොච්චර දුන්නත් ඇතිකමකුත් නැහැ ඇති වෙන්නේත් නැහැ. එහෙකට ගහද්දි වනිද්දි පොඩි එකානේ මොනවා කරන්නද ගෙදර ඉන්න බලපීසණ කීකේ දෙනව. අවශ්‍ය වෙච්ච ඉලාල පසපැත්තත් හොදමින් උදව් කළත් ඌ දැනගන්න එපා. ඉතින් ඒක කරන්න ඕනේ නේ. හොදක් අහන්න කැමතිත් නැහැ. ඒක හොදයි නේද? සත්කාර කරනවා නේද අහුවාම. ඌ කියන්න කැමතිත් නැහැ. ඉතින් මේ වගේ දියක් මේ සසරේ තියෙනවා. සසර ගනුදෙනු තුරු මව්පියෝ හැදිලා තියෙන්නේ, දෙමව්පියෝ දරුවෝ හැදිලා තියෙන්නේ. ඒකාන්තයෙන් දරුවෝ නම් දෙමව්පියන් ගරු කළ යුතුයි කියන එහෙම එකක් නෙමෙයි. දෙමව්පියෝ දරුවන්ට සැලකිය යුතුයි කියලා එහෙම එකක් නෙමෙයි. පැහැදිලිව පේනවා හැම පවුලකම වෙනස්කමක් ওই විදිහට. මොකක් නිසාද? සසරේදී ගනුදෙනු කරලා මග ඇරපුවා ගෙවන්න තැන කවිනේ උතර තමයි හිර වෙන්නේ තැන. ඉදාට ඒ ගනුදෙනුවේ පැනලා යන්න හම්බ වෙන්නේ නැහැ. ඒක ගෙවන්න ක්‍රමවේදයක් හැදෙනවා. ඒකෙන් බේරෙන්න බෑ. විවිධාකාර විදිහට කෙනෙකුට පහර දෙනවා, අතපය කපනවා, කරදර කරනවා, වහ දෙනවා, හිංගි හිංසා කරනවා. ඒවට ගෝචර වෙන පුද්ගලයා ඒ හේතුවෙන් කප්පෙටින් ලෙඩ වෙනවා, කොර වෙනවා, දුක් විඳිනවා, අබ්බඝාත වෙනවා. හැබැයි වන්දිය ගෙවන්න ආපහු වෙන ක්‍රමයක් තියෙනවා. කොච්චර සෞඛ්‍ය රැකගෙන හිටියත් වැඩක් නැහැ. අර කර්ම ශක්තිය නම් බේරෙන්න බෑ. සෞඛ්‍ය බොහොම ආරක්ෂා කරගෙන ඉන්න වෛද්‍යවරු, ඒ වගේම වෛද්‍යවරියන්, හෙද හෙදියන්, ඒ අය හොඳට දන්නවා සෞඛ්‍යය ගැන. ඒ වගේම රැකගෙන හොඳ යහපත් දරු පරපුරක්, නිරෝගී දරු පරපුරක් බිහි කරගන්න, තමන්ගේ පවුල ක්‍රමානුකූල කරගන්න ඕන ක්‍රමවේදයක් විද්‍යානුකූලව හොඳට දෙන්නම දන්නවා. හැබැයි හොඳට හොයලා බැලුවොත් අබ්බඝාත වෙච්ච වැඩි හරියක් ඉන්නේ මේ පවුල්වල. දකින්න තියෙන දෙයක්, වෛද්‍යවරුන්ගේ දරුවෝ, හොඳ විශාල ධන කුවේරයින්ගේ දරුවෝ, බලපුහාම වගේ ආබාධිතයෝ. මොකද වෙලා තියෙන්නේ? කවදා හරි සංසාරී කරන ලද කර්ම වේගයන් ඇවිදිලා සම්බන්ධ වෙනවා. ලෝක සම්මතියෙන් හොඳ පින් දහම තමයි සෞඛ්‍ය සම්පන්න පිරිසක් ඇති කරන එක. ඒක එහෙම වුණත් රහතිගත පැත්තක් තියෙනවා. වෛද්‍යවරයෙක්ගෙන් කරගන්න විශාල මුදලක් දීලා එක්තරා පිරිසක් අනාචාර විදිහට කටයුතු කරලා බඩට දරුවෙක් එහෙම ආවොත් එහෙම මොකද කරන්නේ? බොහොම රහතිගතව වෛද්‍යවරයෙක් හම්බෙලා රුපියල් 50,000ක් ඉදලා හරි කමක් නැහැ, වැඩි ගාණක් හරි දීලා හිමින් සීරු අර බඩට ආපු දරුවා ඉවත් කරවාගෙන යන්න ක්‍රමයක් විදා ගන්න. ඒක රහස. නව ලෝකයේ සේවයක් කරන්න උපන් පින්නතුන් හැටියට, උත්තමයන් හැටියට තමයි බාහිරට නම යන්නේ. හැබැයි මෙන්න මේ වගේ දේවල් සිද්ධ වුණොත් එහෙම සමනාන්තරයක් ගොඩනැගෙනවා. තමන්ගේ පවුල් වලටත් ඉන්න දරුවෝ ඇඟවල් දිය වෙලා ගිය, ලෙඩ වෙච්ච, මන්ද බුද්ධික වෙච්ච, එහෙම පුද්දියලයන් වෙලා හිටන් උපදින්නත් මේ සසර ගමන මහා භයානකයි. කොතනින් හරි මෙහෙම හිංගියක් හිංසාවක් වෙලා කොච්චර ප්‍රසාදයෙන් හිටියත් සමාජයේ සාමදාන විනිශ්චයකාර නම ලංකාවට පුරාවටම ලැබුවා. ඒවා බාහිර පෙනුමේ ආටෝප. අභ්‍යන්තර චිත්ත පාරිශුද්ධිය තම තමන් දත යුතුයි. ඒ ස්ථානයේ අඩුවක් තිබුණොත් එහෙම ඒ සමනන්තරයේට අනන්ත සංසාරී හැදුන අනන්තරයේ වශයෙන් හැදුන යම් පාප වේග තියෙනවා ඇදලා ඉන්න පුළුවන්. ඇවිදිලා එහෙම අවස්ථාවෙ ඉන්න පුළුවන්. ඒ නිසා භෞතික වශයෙන් කොච්චර සෞඛ්‍ය දියුණුවෙන් හිටියත් ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද භාවිතා කරගෙන හිටියත් ඔය කර්ම ශක්තියෙන් බේරෙන්න බෑ. ඒ නිසා ඉතින් එහෙම දේවල් තියෙනවා. ඉතින් සෑම පෞලකම වාගේ මේ සසල ගමනේදී ඔක්කොම යහපත් අය කරලා ආවේ නෑ. හැම දිනාම යහපත් ඒවා එකක් දෙකක් කරපුවාම අයහපත් ඒවා අනුවා කරලා ඇවිදින් ඉන්නේ. එහෙම සසල ගමනක් නිසා මේක හොඳ හදාගෙන ජීවත් වෙන්න නම් බලාපොරොත්තු වෙන්න එපා කියන්නේ ඒකයි. කාගෙන්වත් නිന്ദා පහස ලබන්න නැති කෙනෙක් වෙලා ඉන්න ඕන කිව්වොත් ඒක මෝඩකමක්. හැම කෙනාගේම උදව් උපකාර මිසක් කින්හිං ගිහින්සා ලැබෙන්නේ නැතුව ජීවත් වෙන්න ඕන කෙනෙක් වෙන්න ඕන කියලා හිතුවොත් කවදාවත් වෙන්නේ නැහැ. වෙච්ච කෙනෙකුත් ලෝකේ නැහැ එහෙම. කොච්චර උදව් කළත් කොච්චර උපකාර කළත් නිന്ദා පහස අහන්න නැති උපකාර කරපු කෙනෙක් ලෝකේ නැහැ. ලෝකේ හිටපු උපරිම යහපත කරපු හැම කෙනාම විශාල වශයෙන් නිന്ദා පහස ලැබුවාය. බාහිර සමාජයේ එක්තරා පිරිසක්ගෙන් දුක්ඛම් කටලොට පාත්‍ර වෙච්ච අය සමහර වෙලාවට ජීවිතය අවසානලා තියෙන කාගේ හරි පහර කෑමකින්. එහෙම එකක් නොවනේ ලෞතරා බුදුරජාන් වහන්සේට පමණයි මරන්න බැරි වුණා. අනික් කරන්න පුළුවන් ඔක්කොමත් කළා. උදව් විතරක් යහපත විතරක් නෙවෙයි. අන්න එහෙම ක්‍රමවේදයක් ලෝකේ තියෙනවා. එහෙනම් ලෝකෙන් කවදාවත් බලාපොරොත්තු වෙන්න එපා. ලාභයම කීර්තියම ප්‍රශංසාවම ලැබෙයි කියලා. ලෝකේ කියන්නේ එහෙම එකක් නෙවෙයි. ලෝකේ හැටි හඳුනා ගන්න ඕන ඉස්සෙල්ලා. ඒ ලෝකෙට බනින්න දොස් කියන්නේ විවේචනය කරන්න නෙමෙයි. අනේ මෙහෙම ලෝකයක්ද මම මේ බදාගෙන දඟලන්නේ තණ්හාවෙන් උපාදානෙ. මෙන්න මේක දුරු කර දැම්මොත් සසර ගමනේ දුක හට ගන්න මග ඉවරයිනි කියලා. ධර්මාභෝධය ලබාගෙන ආර්ය මාර්ගයේ පූර්ණිය කරගන්න පුළුවන් නම් අන්නේ ඥානවන්තකම ශ්‍රේෂ්ඨයි. කවුරුවත් එක රණ්ඩු වෙන්නේ එහෙම නෙමෙයි කියන්නේ. ලෝකේ හැටි දැනගෙන කාටවත් සිංහිහිංසා තමන් නොකර මේ අවසානියම වේවා. මේ බඳු ලෝකයේ කායිසරයක් මගේ උපතක් නොවේවා. උපතට හේතු වෙන යම් කිසි මායක් හැන්නම් මනස සිහියෙන් යුත්තව එකින් එක චන්දරාගයන්ගෙන් මිදෙනවා කියලා. ධර්මානුකූල පැවැත්ම හැඩ ගහ ගන්නවා නම් ඒක ආර්ය මාර්ගයේ පූර්ණිය කිරීමයි. ඒ ටික කරගන්න උත්සාහ කරන්ද අම්මා දඬවත් තාත්තා දඬවත් දුවහ දඬවත් පුතාහ දඬවත් ඔක්කොම එකල එකල නිවන් දකින්නවත් මේ જાතියට නිගමනය කරන්න එපා. බැනිනවා නම් ඉතින් බැනුම් අහන්න මොනවා කරන්නද? බැලුම් අහහරි කරන්න පුළුවන් දෙයක් තියෙනවා කරලා දෙන්න. හැබැයි නිවන් දකින්නේ තාත්තලා උදව් කරලා උපාලියටවත් අම්මට උදව් කරලා උපාලියටවත් දුවට පුතාලා උදව් කරලා උපාලියටවත් එහෙම නෙමෙයි. ඒවා ලෝකේ සාමාන්‍ය දේවල්. ලෝකේ හැටි දැනගත්තා නම් මේ ලෝකේ කියන්නේ හැම අතින්ම පෙළෙන එකක් අනිච්ච දෙයක්. ඉතිර නැති කතාව නෙමෙයි කිව්වේ. අනිච්චයි කියන්නේ පෙළෙනවා. මොනවෑම් පෙළෙනවද? සම අතින්ම මේකයි පෙළෙනවා. සීතලෙන් පෙළෙනවා, උෂ්ණයෙන් පෙළෙනවා. මැසි මදුරු ආදී සතුන්ගෙන් පෙළෙනවා, සරපාදීගේ දස්ත්‍ය කිරීම් වලින් පෙළෙනවා. බඩගින්නෙන් පෙළෙනවා, පිපාසයෙන් පෙළෙනවා, ලෙඩ රෝග වලින් පෙළෙනවා. අන්‍යයන්ගේ නින්දා පහස වලින් පෙළෙනවා. හිංගි හිංසා වලින් පෙළෙනවා. පෙළෙන්නේ නැති එකක් නෑ, බැලු බැලු පැත්තෙන් පෙළෙනවා. මෙහෙම කයක් තමයි මේ අනිච්ච කය කියන්නේ. පෙළෙන කය. මෙන්න මේ පෙළෙන්නේ නැති ලෝකයක් කොහෙද තියෙන්නේ කියලා බලනකොට ලාභේ බලාගෙන වැඩ කර බැසා පාඩුවෙන් පෙළෙනවා. අලාභයෙන් පෙළෙනවා. ප්‍රශංසා බලාගෙන යඩකට වහිනවා. නින්දාවෙන් පෙළෙනවා. සැප බලාපොරොත්තුෙන් යමකට බහිනවා. දුකෙන් පෙළෙනවා. ඒක ලෝකේ හැටි. යසසක් ප්‍රීතිය ප්‍රශංසාව බලාපොරොත්තුෙන් වැඩ කර බහිනවා. නින්දාවෙන් අපහාසයෙන් පෙළෙනවා. මේ පෙළෙන එකට කියනවා අනිච්චයි කියලා. පෙළෙන එක සුගත සැපදාක් වහම කාටවත් කියන්න බෑ සැපයි කියලා. අන්න ඒක තමයි අනිච්ච නම් දුකයි කියේ. පෙළෙනවා නම් දුකයි. ඒ පෙළෙනවා කියන වචනේ හරි වැදගත් වචනයක්. හොඳට තේරෙනවා ලෝකෙ හැටි වටහා ගන්න පෙළෙනකොට. ගමනක් යන්න යනවා. අතපය කැක්කුමයි. වේදනාවෙන් පෙළෙනවා. බලුමුට්ටු උස්සගෙන යනවා. දාලා යන්නත් බෑ. අරයි යන්නත් ඕනේ. වෙහෙසෙන් පෙළෙනවා. ඉතින් මං කීයක් ඒවෙන් දවසට පෙළෙනවද කියලා බලාගෙන බලාගෙන යනකොට සැප බලාපොරොත්තුෙන් කොච්චර දුකෙන් පෙළෙනවද කියලා තමන්ට තේරෙන්න පටන් ගන්නවා අත්දැකීම. මෙන්න මේකෙන් අනිත්‍යයි කියන්නේ කියලා දකින්න හුරු වෙන්න ඕනේ. මේ වටිනා ධම්ම අවබෝධයේ ලබන වචනේ අර්ථය වෙනස් වෙලා ඉතිර නැති හින්දානේ අනිත්‍ය ඒකනේ දුක කියන පටන් ගත්ත දැම් පටන්ගෙන ධම්ම අවබෝධයේදී මග වැහුණා. පෙළෙන්නේ මොනවැන්ද කියලා තේරුම් ගන්න මෙච්චර පැහැදිලි ධර්ම බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙද්දී ඒ වචනේ අර්ථය පොඩ්ඩක් වෙනස් කරලා අරගෙන ධම්ම අවබෝධයෙන් තොර වෙලා ලෝකෙ රැඳෙන්න පටන් ගත්තා. චන්දරාගේ දුරු වෙන්නේ පෙළෙන හැටි නිතර සිහි කරන්න පටන් ගත්තා නම් අපිට දැනෙන්න පටන් ගන්නවා මේක නිසි නෑනේ, ලෝකෙ අනිසි. ඇයි පෙළෙනවනේ? කවුද පෙළෙන්නේ නැත්තේ? තරුණයා තරුණයි කියකේ ඉන්නවා. වැඩිහිටි බවට යන්න යන්න මොකද වෙන්නේ? ඉන්ද්‍රියංගේ පිරිහීම නිසා, දුර්වල වීම නිසා පෙළෙනවා. වයස වැඩි වෙන්න වැඩි වෙන්න විවිධ කායික දාහයන්ගෙන් පෙළෙනවා. ශක්තිය නැහැ, දුර්වල බවින් පෙළෙනවා. අන්තිමට හුස්ම ගන්නවත් බෑ, පෙළෙනවා. ඒ වෙහෙස උහුලන්නත් බෑ, පෙලි පෙලි මැරෙනවා. මේක තමයි ස්වභාවය. මේකෙන් අහක් වෙච්ච ලෝක සත්වයක් නැහැ. දෙවියෝ කියලා යම් කිසි කොටසක් අහලා තියෙනවා මිනිස්සු. දැකපු අය කොයි ඉඳ දිවස් නැත්නම් දකින්න බෑනේ. හැබැයි කොච්චර සම්පත් ගැන සුන්දර ලෝකයක ඉන්න අය ගැන කිව්වත් මරණාසන්න අවස්ථාවක් ඇවිදilla මේ මිනිස් ලෝකයේ වයසෙන් කාලෙන් දවස් හතක කාලයක ඉඳන් පිළින්ද පටන් ගන්නවා. සුව නැති වෙලා යනවා. කය දාහයෙන් පෙළෙනවා. දාඩිය මුගුරු වැක්කරින්න පටන් ගන්නවා දෙවියන්ටත්. වෙහෙස වැඩි, වෙහෙසෙන් පෙළෙනවා. ඇත් පේන්නේ නැතුව යනවා, කන් ඇහෙන්නේ නැතුව යනවා. වෙහෙසෙන් පෙළෙනවා. අන්තිමට පෙරිලා පෙරිලා මැරෙනවා. දෙවියන්ගේ අනිත්‍යතාවය. දැන් මෙහෙම ඉගෙන ගෙන දකින්නකොට කොහේ හොඳයි කියන්නේ? පෙළෙන්නේ නැති ලෝකේ කවුද ඉන්නේ? පෙළෙන්නේ නැති අත්භාව මොකද්ද? සතුටු වෙලා ඉන්න පුළුවන්ද බයෙන් පෙළෙනවා නම්? හෙට උඹ එල්ලා මරනවා. අද නටපං කාපං කිව්වොත් එහෙම. හෙට එල්ලා මරන එක මතක් වෙන ගානේ බයෙන් පෙළෙනවානේ. මෝඩකමට මතක නැත්නම්, සිහි කරන්නේ නැත්නම් අද සන්තෝෂයේ උඩපයිනෝ. ඒ උඩපයින්නේ ඥානය දිනු විලා හැම හරි ගිහිල්ලා නෙමෙයි. යථාර්ථයේ වැටහෙන නුවණ නැති නිසා. අනේ හිත මං ඉල්ලා මරනවා කියලා මතක් වෙන්නේ නැත්නම් තමයි එහෙම වෙන්නේ. නමුත් භෞතික ලෝකේ එහෙම නීතියක් දඬුවමක් ආව නම් එහෙම අර මනුස්සයාට හොඳට මතක් වෙනවා. අද කාහංක හොඳට මොකද බලා ඉන්නේ කියලා කණ්ඩ බෑනේ. මතක් වෙනවා හිතේ නොට ඉල්ලා මරන මම. අද මේ කොහොම කාලා බිලා සන්තෝෂයෙන් ඉන්නද කියලා. හැබැයි අපි දකින්නේ නැති පැත්තක් ඉනවා, මාළුගේ පැත්තක්. පෙළෙන පැත්තක්. වාහනේ යනවා. සුන්දර ලෝකම ආවමව. අපි දන්නේ නැහැ තා විනාඩි ගානකින් මොකද්ද වෙන්න තියෙන්නේ කියලා. හැබැයි වහා ප්‍රපාතයේ පෙරෙයිලා ඉන්න පිරිස ඔක්කොම මැරෙන්නත් තියෙන්න පුළුවන්. ඊට ඉස්සෙල්ලා දවසේ මගුල් ගෙදර ගිහිලා සන්තෝෂේලා උඩ පයින්නත් පුළුවන්. දැන් හෙට ගමන යන්න තියෙන අපි යනවනේ කියයි හිටන්. දන්නේ නැහැ හෙට වෙනකොට අර බස් එක නැන්නම් ආපු වාහනේ මහා ගලප්පල්ට වැහැලා අතපය කැඩිලා දැවිලා පිච්චිලා මැරිලා යන බව දන්නේ නැන්න. එහෙම එකක් වෙන්න තියෙන බවක් තියෙනවා. නමුත් දන්නේ නැති නිසා සන්තෝෂ වෙනවා. නමුත් කල්තියා දැනගත්තා නම් එහෙම පෙලෙන්න පටන් ගන්නවා බයෙන්. ඔක්කොම බලාපොරොත්තු ඉවරයි. මව් හීන ඔක්කොම වතුරේ දිය වුණා වහක් ගියවිලා ගියා. අනේ එහෙම නම් වෙන්න එපා. ඔහොම බයෙන් කෑ ගහ හිත හිතා ඉන්නවා. එතකොට එපා තියා කවුරු මොනවා කිව්වත් හරියන්නේ නැහැ. වෙන්න තියෙනවා නම් ඕක ඔය ආකාරයෙන් සිද්ධ වෙන්න එහෙම තිබුණොත්. අපි දන්නේ නැති හින්දාම බය නැතුව උඩ පැන පැන සන්තෝෂේ වී ඉන්නවා අපි මේ ලෝකයක් හදාගෙන. ඇත්ත දැනගත්තා නම් එහෙම අපි අනාගතයේ ගිවිලා අවසාන වෙන හැටි ඔක්කොම දරුණා නම් පෙරුණා නම් ඒක මතක් වෙනකොට මොකද්ද වෙන්නේ? ජීවිතයේ ආසාව තියෙන තාක් කල් මරණ බයෙන් පෙළෙනවා. අන්න අනිත්‍ය වස්තුවේ ස්වභාවය. අවිද්‍යාව නිසා මේ පෙළෙන එක වැහිලා. ඕක පෙළෙන බව උපනංගලා ගන්න ඕනේ විද්‍යාවෙන් සිහි කරලා. ඇත්ත ඇති ආකාරයෙන් දකින්න හුරු වෙනකොට අනිත්‍ය දකින්නවා. නැන්නම් පෙළෙන හැටි දකින්නවා. පෙළෙන හැටි දකින්න පටන් ගත්තාට පස්සේ වළක්වන්න බැරි බව දකින්නවා. අන්න එතකොට දකින්න අනිත්‍යතාවයේ වළක්වන්න බෑ. අනිත්‍යතාවයේ ස්වභාවය මේකයි. මේකයි අනිත්‍යයි. ඒ අනිත්‍ය කයට මේක සිද්ධ වෙනවනේ. එහෙම කයක් කරන් මම මොනවද මේ කියන විකාර? මේ සුන්දර ලෝකේ මොකද්ද මේ මවාගෙන දඟලන්නේ උඩ පයින්නේ? අන්න පේන්න පටන් ගන්නවා ධර්මානුකූලව. ඇත්ත දැක්කහම ඇත්තට අනුකූලව පෙනුනහම සිද්ධ වෙන්නේ මොකද්ද? සංවරත්වය ඥානීය තුලින් ලැබෙනවා. මෙන්න මේ සංවරත්වය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආර්ය සීලය. ওই ඥානීය නැත්නම් මොන જાති අදිෂ්ඨාන කරගෙන හිටියත් මරුවත් සතු මලන්නේ නැහැ, මයි බෙල්ල කැපුවා හොරකම් කරන්නේ නැහැ, මොනවා හිතාගෙන හිටියත් ඒවා වතාක විතරයි. ඒ සීලයක් නෙමෙයි. හොඳින් තෝරා ගන්න ඕනේ මේ ආර්ය මාර්ගයේ වලන හැටි. ඉතින් මෙහෙම දැනගන්න gedara hari kamanne maha karadara karya innawana anicca loke hati lassanna pennum karana lang karalam mokada karanni gatenna neme me kiyanne mata sasara epa wenna me athi meka pelena tarama pelichchave bayina tarama benapuwa wenun ahano habai me avasane pelena loke sasara gamane hati peenawane පෞල් ජීවිතේ තනිච්චයි කියන්නේ මේකිනේ කියලා දකින්න ඕන. එහෙම දැක දැක ඒකේ ලෝක ස්වභාවය දැනගෙන කාටවත් දොස් කියන්නේ නැතුව ඒක ඉවසගෙන කටයුතු කරනකොට අනිත්‍යතාවය හොඳට ඕප් නැංගිලා පේන්න පටන් ගන්නවා. කටින් වචනේ 10000 වාරයක් කියනකට වැඩිය ඒක අත්දැකීමක් තමන් ඉවසිල්ලෙන් විඳලා ඉවසිල්ලෙන් ওই ටික දකින්නකොට දහස් වාරයක් ලක්ෂ වාරයක් වචනින් පෞල් ජීවිතය අනිත්‍යයි පෞල් ජීවිතය අනිත්‍යයි කියවට වැඩි අනිත්‍ය වැටහිලා චන්දරාගේ හිත නිදහස් වෙලා සාමීන් සමාදානෙන් ජීවත් වෙනවා. හැබැයි මනස බැලුවොත් එහෙම නැවතත් එක්වීම ගැන බැලුවොත් අහසයි පොළොවයි වාගේ එක් වෙන්න හේතු නැහැ. මොකද උපාදානෙන් නිදහස් වෙලා නමුත් ලෝකයේ යුතුකම් වශයෙන් ඉෂ්ට කරන යමක් ඇද්ද? දැහැමින් සාමින් අනින් සියල්ලන්ටත් වඩා හොඳල කරනවා. මේ ආර්යයන්ගේ හැටි. ආරි ධර්මයේ ස්වභාවය ඕක. ආර්යෝ ගැටෙන්නේ නැහැ, කම්පා වෙන්නේ නැහැ. එනේන දුක ඉවසනවා. ඉවසලා පිළින ස්වභාවය බලනවා. පිළින එක කොච්චර වේදනාවක්ද කියලා දකිනවා. ලෙඩක් හැදෙනවා. කෑකෝ ගහලා අනික් අයට හිංගි කරන්නේ නැහැ. ලෙඩ වෙන කය කොච්චර පෙළෙනවද? මේ පිළෙන කය මට මොකද? මෙහෙම කයකින් ඇති වැඩක් නැහැ නේ කියන අත්දැකීම ලබන්න ලබන්න. කය අනිත්‍යයි කියලා ලක්ෂ වාරයක් කිව්වට වැඩිය එක අත්දැකීමෙන් ඔහු යනවා චන්දරාගේ දුරු කරගෙන ආර්ය මාර්ගයේ පූර්ණේ කරා. අන්න ඒ නිසා හැම වෙලේම සතියෙන් ඉඳලා තීරුම් ගන්නවා ওই ටික. අනිත්‍ය වඩන ක්‍රමවේදය ඕකයි. ඉතින් දැනගන්න ඕනේ මෙන්න මේ වගේ එක් වෙලා ලඟ වෙලා ඉන්න ජීවිතවල යම් කිසි ආකාරයෙන් තමන්ගේ බලාපොරොත්තු වල විරුද්ධ ඔහොම දේවල් එනකොට ඔක තෝරා ගන්න පුරුදු වෙන්න ඕනේ. ලෝකෙ හැටි මෙහෙමයි. පෙළෙන දේවල් වලින් ගොඩ ගැහිලා පෙළෙන ලෝකයක් තුල මම මොනවද බලාපොරොත්තු වෙන්නේ? නොදන්නකමට මේ ජීවිත හොඳයි කියලා මං ගත්තා මෝඩකමට. එහෙනම් ආයිසරයක් මෙහෙම පෙළෙන ලෝකයක් පිළිබඳව අංශු මාත්‍ර හිතවිල්ලක් තියන්නේ මේ අවසානයේම වේවා. ඔය අදහස වැඩෙන්න ඕනේ. ඔය අදහස වැඩුණොත් ඔහුගේ යුතුයකම් ඔහු හරියට ඉටු කරනවා. ජම් චන්දරාගේගේ බැඳිලා හිටියද සාදාට මේ නිදහස් වෙනවා. එදාට ඔහු දකිනවා සිහි කරනකොට නැවතත් ඒ වගේ ජීවිතයක් අපෙන් දැන්නම් මොකද හිතන්නේ කිරිවොත් එහෙම. හිත යොදුන් ගණනක් ගව් ගණනක් දුවලා ඉවරයි ඈතට. ආයිත් නම් එහෙම දෙනක මගේ හිත නැහැ. අන්න ඒකෙන් දකින්න ඕනේ. එහෙනම් ඒ මට්ටමවල නිවන් දැකලා කාටවත් කිය කියා ගන්න එකක්වත් අමුතු උඩයාමක්වත් එලියක්වත් නෙමෙයි මේ කියන්නේ. ප්‍රඥාවේ තීරණයෙන් ලෝකයෙන් දුරස් කරන්නේ ඔහොමයි. දුරස් වෙලාද නැද්ද කියලා තමන් දකින්නේ ඔහොමයි. කාටවත් කියන්න නෙමෙයි තමන්ට තේරුම් ගන්න කියන්නේ. චන්දරාගේ නිදහස් වුණ හිත තමන් අත්දකින්න ඔය විදිහට මේ ක්‍රමයේදී යථාර්ථය ප්‍රගුණ කරගන්න තාත්තා හදන්න යන්නත් එපා, අම්මා හදන්න යන්නත් එපා, දුව පුතා හදන්න යන්නත් එපා. කරන්න දෙයක් නැහැ. පිළෙනදී පිළෙන හැටි තේරුම් අරගෙන මිදෙන්න අදහස් කරගන්න ඒ කාර්ය මාර්ගයේ